तो बसंत आप भंडार में तो
अद में साक्षात काले लबादी में पीले बंदर स्तुति वांत में विशेष में अभी दानवा में पार्लिमेंट वे अभी පහුගිය අගෝස්තු 5 වෙනිදා මහමෙත්වරණෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවට පිවිසුන පළමු මොහොතේම හඳුනාගත්ත ඉතාමත්ම සංවේදී මිත්‍රෙක් තමයි අපේ අමරකීර්ති අතුකොරාල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එතුමා ඇත්ත වශයෙන්ම මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ කාගේ ආදරයේ ගෞරවයේ දිනාගත්ත මන්ත්‍රීවරයෙක් විදියට මම හඳුනාගත්තා. සෞභාග්‍ය ගම්මාන කියන වැඩසටහන යටතේ මා එතුමාගෙන් එක් අවස්ථාවක ඉල්ලීමක් කළා. අයියේ මට පොළොන්නරුවේ මේ සෞභාග්‍ය ගම්මාන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන අවස්ථා පිළිබඳව මට ඒ අවස්ථා හඳුනා ගැනීමට සහ ඒ ප්‍රදේශයේ බැලීමට ඒ කර්මාන්තකරුවන් මුණ ගැසීමට අවශ්‍ය බව එතුමා මායේ සෑම කර්මාන්තකරුවෙක් ළඟටම දවස පුරාම මා සමග කාලය ගත කරමින් මට ලබා දුන්නේ ඒ සහයෝගය සහ ඒ ගෞරවණීය දා ඉඳලා එතුමා පෞගේ අවසාන දවස දක්වා ජීවත් වෙච්ච කාලය අතරතුරදී අපට ලබා දුන්න බොහොම හෘදයාංගම ඒ බැඳීම මේ වෙලාවේ මම සිහිපත් කරනවා. ඒ වගේම අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා වගේම ඒ සිදුවීමත් එක්කම එතන පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක් වුණු ඒ සිද්ධියත් ඒ වගේම ඊයේ දවස තුල අපේ පාක්ෂිකයෙකු ඝාතන වීම දක්වා වන ඝාතන ක්‍රියාවලින් රැසක් සමගම මේ රට සතු ජාතික ධනෙ විනාශ කිරීමේ ඒ සාහසික ක්‍රියා රාශියක පිළිබඳව අපගේ සංවේගය සහ කනගාටුව ප්‍රකාශ කරමින් මේ සාකච්ඡාවට අවතීර්ණ වෙනවා කර සභාපතිතුමනි. ඇතරම අපි පහුගිය දවස් කීපයේ තුලදීම මේ රටේ මේ වගේ අතිශය බිහිසුණු ආකාරයට මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගෙන ආපු කාරණා පිළිබඳව අපි හැම ගෙනාම මාධ්‍ය තුල ඇදුටුවා. ඒ වගේම තමයි අද අපට ඒවා ජීවමානව දකින්න තිබෙන අවස්ථා රාශියක් තිබෙනවා. මේ තත්ත්වය තුල ගරු සභාපතිතුමනි පහුගිය දවසේ අපි රත්නපුරේ බලංගොඩ ප්‍රදේශයේ ඒ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ නිවස එවගේම තවත් ක්‍රියාකාරී රසකගේ ඒ නිවාස ගිනිබත් වෙච්ච අවස්ථාවන් වලට පෞද්ගලිකව සහභාගී වෙලා ඔවුන් සමග කතා කරලා දැනගත්ත අධ්‍යක්ෂින් තොරතුරු අනුව ගරු සභාපතිතුමනි කියන්නේ මේ සාහසිකත්වයේ කොයි පැත්තෙන් ආවත් මේ සාහසිකත්වය පරාජය කරන්නයි අපි පාර්ලිමේන්තුවේ පිවිසියේ. ගරු සභාපතිතුමනි අපි එකක් කියන්නට අවශ්‍යයි. පහුගිය 19 වෙනිදා ගරු ජනාධිපතිතුම හමු වෙලා අපි මේ වගේ සාහසිකත්වයකින් ප්‍රචණ්ඩත්වයකින් රටේ බිහිසුණු වාතාවරණයක් උදා වෙන බව යම් යම් හේතු සාධක මත අපට දැනෙන්නට තිබුණා. ගරු ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවස වඩගිරීමත් සමගම ඇතිවෙච්ච බිහිසුණු තත්ත්වයන් රට පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. බොහෝ අවස්ථාවල දේශපාලන පක්ෂවල නායකයෝ වෘත්තීය සමිතිවල නායකයෝ යම් යම් වහසි බස් දොටන වෙලාවේ අපි කියා හිටියා මේ වගේ සාහසිකත්වයට මගපාදන තත්ත්වයන් වලට පොළඹවන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම අපි කළා. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් විතර ඉල්ලීමක් කරා සර්වපාක්ෂික ආකාරයට රටේ පාලනය ගෙන ගිහිල්ලා එළියේ ඉන්න ජනතාවට විශ්වාසය තබන්න පුළුවන් ආකාරයේ පාලනයක් ගෙනා යුතුයි කියලා. නමුත් අපි කිව්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයෝගේ යටතේ තමයි මේ සර්වපාක්ෂික ඒකත්වය ගොඩනගෙන්න ඕනන්නේ කියලා. නමුත් අපි කියපු ආකාරයට නෙවෙයි මේ ගොඩනැගීම පාලන තන්ත්‍රයේ ගොඩනැගුණේ. නමුත් අපි කියපු ආකාරයට නොවුණා වුණත් මේ වෙලාවේදී අපි කියන්න ඕනේ මේ ගොඩනගෙන පාලන තන්ත්‍රයේ කඩා බිඳ දමන්න ඒකට අකුල් හෙලන්න අපි උත්සාහ කරන්නේ නැහැ කිසිසේත්ම. මේ මොහොතේ එළියේ ඉන්න මහජනතාව ඉතාමත්ම දැවෙන පීඩනයන් රසකින් පීඩා විඳින වෙලාවක් ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා විදේශ සම්පත්වල විශාල කඩාවැටීමකට ලක්වෙච්ච රටක තමයි අපි අද ජීවත් වෙන්නේ. උද්දමන වේගය සිම්බාබ්වේ එවැගේම තමයි ලෝකයේ උද්දමනය අතින් ඉහළම රටවල් ගානට රටේ පොදු මිල මට්ටම ඉහළ ගියපු වෙලාවක තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒ නිසා අපේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ ක්‍රියාකාරීන්ගේ ඒවගේම අර අරගලයට සම්බන්ධිත පාර්ශවයන්ගේ විවිධ දෙනාගේ මේ වෙලාවේ හානිදායක තත්ත්වයන් වලට පත් වෙලා තිබෙනවා. අපි අවංකව කියන්න ඕනේ ඒ පහුගිය 9 වෙනිදා වෙච්ච සිද්ධියේදී ඒ අරලියගහ මන්දිරයට පැමිණිච්ච පිරිස අත් වශයෙන්ම ගෞරවනීය සමු ගැනීමක් දෙන්න හිතාගෙනයි ඒ පැමිණිච්ච පිරිස් පැමිණලා තියෙන්නේ කියන එක අපි තේරුම් අරගෙන ඉන්නවා. නමුත් එහිදී ඇතිවෙච්ච සමහර ඒ ආවේගාත්මක කතා පිළිබඳව අපට කිසිම ආකාරයක ඒ පිළිබඳව හිතයිශීවන්ත භාවයක් නැහැ කියන කියන්න ඕනේ. ඒ සමහර කතා නිසා පාක්ෂික කීප දෙනෙක් ගැටුමකට තුඩු දෙන පෙළඹීමකට යොමු වෙලා තිබෙන බව අපි පිළිගන්නවා ගරු සභාපතිතුමනි. ඒක අපි හෙළා දක්වන වගේම අපි කියනවා මේ මොහොතේ නීතිය ක්‍රියාත්මක වෙලා තිනවා ආණ්ඩුව පැත්තටත්. ඒ වගේම අපි කියනවා එතනින් එහා පැත්තේ අරගලයට සම්බන්ධිත පාර්ශ්වයට හානියක් වුණා. ඒ පැත්තෙන් දක්ව ප්‍රතිචාරයේ පිළිබඳවත් අපි මේ වෙලාවේ ඒ දෙපාර්ශ්වයටම ඇහුම්කන් දෙන්න ඕනේ. ස්වභාවික යුක්තිය කියන්නේ එයයි. ඒ නිසා මම කියනවා සමහර අවස්ථාවලදී කවුරු හරි කියනවා නම් මේ 225ම තොලංචි වෙලා යන්න ඕනේ. මේ 225ම වග කියන විත්තිකූඩුව නංගන්න ඕනේ කියන චෝදනාව එල්ල කරනවා නම් අපට නීතිය අතට ගන්න පුළුවන් කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් ඔබට අපි කියන්න එක දෙයක් තිබෙනවා. මේ අපට ලැබිලා තියෙන අයිතිය ලැබෙන්නේ කෙලින්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය මත තමයි අපට අයිතිය ලැබෙන්නේ. ඒ නිසා මූලික නීතියට රටේ නීතිය අභිබව අපට වෙනත් අමුතු බලයක් කිසිවෙකුට රටේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා කවුරුන් හෝ උත්සාහ කරනවා නම් අපට නීතිමය බලයේ අයිතිය තිබෙනවා අනකා පිළිබඳ තීන්දුවක් ගන්න කියලා ගෞරවයෙන් කියන සභාපතිතුමනි. ඒ සාවද්‍යයි එහෙම කවුරු හරි හිතාගෙන අනකාට එරෙහිව තමන්ට පුළුවන් නීතිය සහ දඬුවම ලබා දෙන්න කියලා ඒක වැරදි කරු සභාපතිතුමනි. ඒ නිසා පහුගිය අවස්ථාවේ සාහසිකත්වයෙන් ප්‍රචණ්ඩත්වයෙන් අර ලබා දුන්න පිළිතුර අපි හෙලා දකිනවා එය නොවේ සිදුවීත්තේ. යම් කිසි දේශපාලන පක්ෂයක් යටින් ඉඳගෙන මේ සම්බන්ධයෙන් ඔබ ක්‍රියා කළා කියලා මේ වෙලාවේ නන්දසින් නැගෙන සමහර චෝදනා වලට ඔබත් උපේක්ෂාවෙන් පිළිතුරු දෙන්න කියලා අපි කියනවා. ආණ්ඩුව පැත්තෙන් අපි කියනවා යම් යම් වැරදි සිද්ධ වෙලා තියෙනවා කියන එක ප්‍රසිද්ධියේ. ඔබට ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඔබේ පක්ෂේ ක්‍රියාකාරීන් ප්‍රතිසාහසිකත්වයක් කරලා දක්වලා තිබෙනවා නම් ඒක පිළිගන්න උපේක්ෂා සාගත වෙන්න කියලා අපි රටේ සමහර දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බල වේගය වැනි දේශපාලන පක්ෂවලට ඒ වගේම තවත් ඔබ දන්නවා පෙරටුගාමි පක්ෂ වගේ පක්ෂවල ක්‍රියාකාරීන් තමන්ගේ බලය අභිබව ක්‍රියා කිරීම පිළිබඳව මේ ජීවමාන සාක්ෂි තියනවා නම් එයත් ඔබ පිළිගැනීමට තරම් නිහතමානි වෙන්න ඕන කියලා මේ ඉල්ලීම කරනවා සභාපතිතුමනි. සභාපතිතුමනි අද තිබෙන්නේ විදේශ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක්. සභාපතිතුමා මට කාලය ලබා දෙනවා අපේ ඉල්ලාවල මැතිතුමයි කාලයේ විනාඩි 6.
ඒකත් එක්කම තමයි ඔබතුමාට කාලය දෙක කරේ ඒ බව දැනුවත් වුණා. තව විනාඩි 2කින් ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේ ඔබතුමා දන්නවා එළිය තිබෙන ප්‍රශ්න වලටයි අපි පිළිතුරු ලබා දිය යුත්තේ. අපි කියනවා මේ ගොඩනගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයත් ඒ වගේම ඒ රජය ඒ පාලනයත් එක්ක ආණ්ඩු පක්ෂයේ අපේ මන්ත්‍රීවරුත් ඒ වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් මේක ගොඩනගෙන පාලන තන්ත්‍රය තුළ අපි විශ්වාස කරනවා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ එළිය තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙයි කියලා. ඔබ දන්නවා අපට තිබෙන්නේ විදේශ සංජීත පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ විදේශ සංජීත වල ප්‍රමාණය වහා ඉහළ දමා ගැනීමට අප විසින් නිවැරදි ක්‍රියාමාර්ග දැන්වත් ගත යුතුයි. පහුගිය කාලයේ උද්දච්චකමින් නොතක හරිමින් විදේශ සම්පත් ඉහළ දැමීම පිළිබඳ කාරණාව නොතක හැරියා. අපිට ප්‍රකාශ කරේ මේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සත්‍යයෙන් දෙකෙන් ඉවර වෙන ප්‍රශ්නයක් කියලා. නමුත් අපිට මහ බැංකුව ඇතුළට පැනලා ඒක තොරතුරු ගන්න එහෙම ක්‍රමවේදයක් නෑ. මේ බලධාරීන් කියන කතා ඒ වගේම තමයි ඒ අමාත්‍යවරු කියන කතා මත තමයි අපිට සමහර තීන්දුව తీරන වට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා පහුගිය අවස්ථාවේදී මේ අපට අපේ රටේ ආර්ථිකයේ විදේශ සංචිත වල ප්‍රමාණය බලාගනිදී පහළට ගියා. ඒ අවස්ථාවේ මහ බැංකු බලධාරීන්ට චෝදනාවක් කළ යුතුයි සභාපතිතුමනි. ඔබ දන්නවා පහුගිය අවස්ථා ගණනාවකදීම අපේ ආණ්ඩුවට කලිමුත් තිබ්බ අවස්ථා ගණනාවකදී මොකද උනේ? ඩවුන් ග්‍රේඩ් කරා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන. ඒ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන
ෆිච්
රේටින්, ඒ වගේ මූඩිස්, ඊළඟ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් මේ සියලු දෙනා ණය ශ්‍රේණිගත කිරීම පහළ දමන හැම වෙලාවෙම මහ බැංකුවේ බලධාරී මොකද කිව්වේ? ඔවුන් කිව්වේ ඉතාම දරුණු විදිහට මේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම වැරදි සහගතයි, සාවද්‍යයි, වංචනිකයි කියලා. මම කියන සභාපතිතුමනි, කරුණාකරලා පරීක්ෂණයක් කරන්න. 2018 2019 2020 මේ ඩවුන් ග්‍රේඩ් කරන හැම වෙලාවෙම මහ බැංකු බලධාරීන් යවපු ලිපි මම සභාගත කරනවා. ඒ ලිපි සියල්ලම පරීක්ෂණය ලක් කරලා නිසි දඬුවම් මහ බැංකුවේ ඉන්න නිලධාරීන්ට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා ගන්න සභාපතිතුමනි.
බොහොම ස්තුතියි. Next honorable Nasir Ahmad, you have 5 minutes.
அவை தலைவர் அவர்களே, இன்று இந்த சபையிலே நான் மிகவும் மனவேதனையுடன் எழும்பியிருக்கிறேன். என்னுடைய சக தோழர்கள் அவர்களுடைய யார் யாரெல்லாம் இந்த விடயங்களிலே பாதிக்கப்பட்டவர்கள் அவர்கள் சார்பாக என்னுடைய கவலையையும் ஆழ்ந்த துக்கத்தையும் தெரிவித்தவனாக அதில் நானும் ஒருவன் என்ற வகையிலே இவ்விடத்திலே உங்களிடம் பேசிக் கொண்டிருக்கிறேன். குறிப்பாக எங்களுடைய மறைந்த மரபில் அமரஸ் கீர்த்தி அத்துக்குரல் எம்பி அவர்கள், அவர்களுக்கு மிகவும் அவர்களுடைய குடும்பத்துக்கும் என்னுடைய ஆழ்ந்த அனுதாபத்தை தெரிந்தவனாக, இது இந்த நாட்டிலே இது போன்ற ஒரு சம்பவம் இந்த நாட்டில் இடம்பெறக்கூடாது என்று நான் இவ்விடத்தில் இந்த முழு நாட்டில் உள்ள அத்தனை பேரையும் வேண்டிக் கொண்டவனாக, இந்த பாராளுமன்றத்திலே 225 பேரிலே ஒரு அகிம்சையான ஒரு அப்பாவியாக இருந்த ஒரு பாராளுமன்ற உறுப்பினர் அவர் என்பதை நான் இந்த என்னுடைய 1.5 வருட காலத்திலே அவரை அறிந்து கொண்டேன். ஆகவே அவற்றை இவ்விடத்தில் நினைவு கூர்ந்தவனாக, பாதிக்கப்பட்டவர்களிலே நானும் ஒருவன் என்ற அடிப்படையிலே என்னுடைய அரசியல் வாழ்க்கை, நான் இந்த அரசியலுக்கு வந்ததெல்லாம் இந்த நாட்டிலே நாங்கள் எந்த பணம் இருந்தாலும் எந்த சலுகைகள் எவ்வளவுதான் இருந்தாலும், இந்த நாட்டிலே ஒரு சதக்கா செய்ய வேண்டுமாக இருந்தாலும் சரி, அல்லது மக்களுக்கு சேவை செய்ய வேண்டுமாக இருந்தாலும் சரி, அதற்கு அரசியல் அதிகாரம் தேவைப்படுகின்ற ஒரு நாடாக இந்த நாடு இருக்கிறது. அந்த காரணத்தினால்தான் இந்த என்னுடைய அரசியல் வாழ்க்கையிலே இந்த அரசியல் அதிகாரத்தை பெற்று முழுக்க மக்களுடைய தேவைகளை பூர்த்தி செய்வதற்காக என்னுடைய வாழ்க்கையை நான் அர்ப்பணித்தேன். என்னுடைய வாழ்க்கையிலே கடந்த மறைந்த தலைவர் மர்ஹூம் அஷ்ரப் அவர்களுடைய ஆரம்பித்து இந்த நாட்டிலே ஒட்டுமொத்த சமூகத்துக்கும் முஸ்லிம் சமூகத்துக்கும் பாரிய சேவைகளை அவருடன் சேர்ந்து செய்துவிட்டு 2012 நான் மாகாண சபையிலே தேர்வு செய்யப்பட்டு விவசாய அமைச்சராக இருந்து அதன் பின்பு முதலமைச்சராக வந்த காலத்திலே பல எத்தனையோ பேருடைய துன்பங்களை துயரங்களை அவர்களுடைய வாழ்க்கையை முன்னேற்றக்கூடிய அத்தனை வேலை திட்டங்களையும் செய்யக்கூடிய வாய்ப்பை அல்லாஹு தஆலா எனக்கு தந்திருந்தான். அதில் சந்தோஷப்பட்டவன் தான் நான். எத்தனையோ பேர் இன்று எத்தனையோ பேருக்கு ஜாப் கொடுத்திருக்கிறேன், ஆனால் ஒருவரிடமும் கூட 5% வாங்கியதில்லை. எத்தனையோ டீச்சர், எத்தனையோ பள்ளிக்கூடங்கள் கட்டி கொடுத்திருக்கிறோம், எத்தனையோ ஹாஸ்பிட்டல் கட்டி கொடுத்திருக்கிறேன். ஒவ்வொரு ஹாஸ்பிட்டலுக்கும் நான் விசிட் பண்ணியிருக்கிறேன், ஒவ்வொரு பள்ளிக்கூடங்களுக்கும் விசிட் பண்ணியிருக்கிறேன். 5%, ஒரு இன்ச்சு காணி கூட பிடிக்காத ஒரு முதலமைச்சர் இந்த கிழக்கு மாகாணத்திலே இருந்திருப்பார் என்று சொன்னால் அது நான் என்பதில் பெருமை அடைகின்றேன். அது சமூகத்துக்காக இந்த நாட்டிலே ஒரு எவ்வாறு களற்படம் இல்லாத ஒரு அதிகாரம் செய்யப்பட வேண்டும் என்பதை நிரூபித்து காட்டியிருக்கிறேன். இனவாதம் இல்லாமல் 3 சமூகத்தையும் சேர்ந்து எந்தவித பாகுபாடுமின்றி அன்று என்னுடைய ஆட்சியை நாங்கள் எல்லோருமாக சேர்ந்து நாங்கள் நடத்தி இந்த நாட்டுக்கு ஒரு முன்னுதாரணமாக நாங்கள் செய்து நிற்கிறோம். அவ்வாறு செய்து கொண்டிருந்த போதுதான் அதன் பின்பு பாராளுமன்றத்திலே நாங்கள் பிரவேசித்து அதே சேவையை செய்வதற்காகத்தான் நாங்கள் பாராளுமன்றத்துக்கு தெரிவு செய்யப்படுகிறோம். முதலமைச்சருடைய காலத்திலே நான் ஒரு குறிப்பிட்ட ஒரு முக்கியமான ஒரு சபதத்தை எடுத்திருந்தேன். 20,000 பேருக்கு மட்டக்களப்பு மாவட்டத்திலே தொழில் கொடுக்க வேண்டும் என்ற அந்த தீர்மானத்தை நான் எடுத்திருந்தேன். நான் 1982 முதலாவது சவுதி அரேபியாவுக்கு படிப்பதற்காக சென்ற போது அங்கு என்னுடைய அந்த பிளைட்டிலே இருந்த ஹவுஸ்மேடனுடைய அழுகை என்னுடைய காதுகளிலே கேட்டது. அன்று அவர்கள் அழுத அழுகை அன்றிலிருந்து ஒரு தீர்மானம் எடுத்தேன். இன்று இந்த நாட்டிலிருந்து ஒரு ஹவுஸ்மேட் எங்கும் வேலை செய்யக்கூடாது, போகக்கூடாது என்ற ஒரு தீர்மானத்தை எனக்குள் சவாலாக எடுத்துத்தான் நான் முதலமைச்சராக இருந்தபோது அங்கு பல ஃபேக்டரிகளை உருவாக்குவதற்கான வேலை திட்டங்களை ஆரம்பித்தேன். 20,000 பேருக்கு வேலை செய்ய வேண்டும் என்ற வேலை திட்டங்களை ஆரம்பித்தேன். அதன் தொடர்ச்சியாக அங்கு ஃபேக்டரிகள் நடைபெற்றுக் கொண்டு வந்தது. ஆனால் அதன் தொடர்ச்சியாக இன்று அதே விடயங்களை செய்வதற்காகத்தான் பாராளுமன்றத்துக்கு நான் வந்தேனே தவிர 5% சம்பாதிப்பதற்காக இத்தனை விடயங்களையும் செய்து ஒரு பிளேண்டி தண்டி கூட உங்களிடம் இருந்து நான் எடுக்கவில்லை. நீங்க 5% எனக்கு தரவில்லை. என்னுடைய சொந்த காசில், தயவு செய்து கொஞ்சம் டைம் தரங்கள், என்னுடைய சொந்த காசிலே என்னுடைய அத்தனை நேரங்களையும் உங்களுக்காக மக்களுக்காக செலவழித்து இந்த நாட்டிலே இன ஒற்றுமை ஏற்பட வேண்டும் என்பதற்கு முன்னுதாரணமாக என்னுடைய ஆட்சியை செய்தேன். இன்றும் கூட ஃபேக்டரி அடிக்கப்பட்டிருக்கிறது. தமிழ், முஸ்லிம், சிங்களவர்கள் எல்லோருமாக சேர்ந்து, மக்களாக சேர்ந்து வேலை செய்து ஐயங்கேணியிலே அந்த ஏறாவூரிலே வேலை செய்கின்றார்கள் என்று சொன்னால் அது அதற்கு என்னுடைய உழைப்பு இரவு பகலாக 5% எதிர்பார்க்காமல் நாங்கள் கட்டியிருந்தோம். இந்த பாராளுமன்றத்துக்கு நாங்கள் வந்ததும் அதற்காகத்தான். ஆனால் பாராளுமன்றத்துக்கு நாங்கள் வந்து இந்த வேலையை செய்வதற்காக, இவ்வாறான ஒரு சேவையை செய்வதற்காக அங்கு 4 ஃபேக்டரி அடித்திருக்கிறோம். ஒரே ஊரிலே 4 ஃபேக்டரி அடித்து 1,000 மேற்பட்ட மக்கள் வேலை செய்து கொண்டிருக்கிறார்கள். ஆனால் நீங்கள் செய்தது என்ன? இந்த பிரயோசனத்திலே போய் என்னுடைய அலுவலகத்தை பற்ற வைக்கிறீர்கள். அந்த அலுவலகம் யாருக்காக பிரயோசனமாக இருந்தது? எத்தனையோ விதவைகளுடைய, 5,000 மேற்பட்ட விதவைகளுடைய டாக்குமெண்ட்ஸ் கொண்ட அலுவலகம், எத்தனையோ பேருக்கு வேலை வாய்ப்பு கொடுப்பதற்காக உருவாக்கப்பட்ட அலுவலகம், 5% எனக்கு பிரயோசனம் கிடைக்காத ஒரு அலுவலகம் அது. என்னுடைய நேரங்கள் அத்தனையும் சமூகத்துக்காக அங்கு இடைக்கப்பட்ட அந்த அலுவலகத்தை போய் அத்தனை டாக்குமெண்டையும் நீங்கள் பற்ற வைத்தீர்கள். யாருக்கு லாபம்? தயவு செய்து கொஞ்சம் தயவுதாரு, யாருக்கு லாபம்? இன்று எல்லாவற்றையும் இழந்து அன்று அதே போன்று ஒரு ரெஸ்டாரண்டை பற்ற வைக்கிறீர்கள். என்னுடைய பிரதருடைய மகன் ஒரு வியாபாரி. இந்த நாட்டிலே இவ்வளவு கஷ்டமான காலத்துக்குள்ளே ஒருவர் ஒரு வியாபாரத்தை செய்வதற்கு எத்தனை கஷ்டப்படுகின்றார். நேர்மையான முறையிலே, ஹலாலான முறையிலே சம்பாதிப்பதற்காக அவருடைய அந்த வியாபாரத்தை நீங்கள் பத்த வைக்கிறீர்கள். உங்களுடன் கோபம் இல்லை, யாருடனும் எனக்கு கோபம் இல்லை. நான் IGP சொன்னேன், போலீஸ் அதிபருக்கு சொல்லி இருக்கிறேன், இந்த பிரச்சனையில் சம்பந்தப்பட்டவர்கள் யாரையும் நீங்கள் நம்ம சம்பந்தப்பட்டவர்களே அநியாயமாக இருக்கிற யாரையும் நீங்கள் தண்டிக்க கூடாது. தயவு செய்து எந்த ஒரு அப்பாவியையும் தண்டித்து விடாதீர்கள். இதில் சம்பந்தப்பட்டவர்கள் இருந்தால், அவர்கள் நேரடியாக சம்பந்தப்பட்டிருந்தால் அதற்கான நீங்கள் உங்களுடைய நடவடிக்கையை எடுங்கள் என்று மாத்திரம் நாங்கள் சொல்லியிருக்கிறோம். ஆகவே இன்று இவ்வாறான ஒரு விடயத்தை செய்துவிட்டு நாங்கள் எங்களுடைய அரசியலை இன்று வாணாம், அரசியலை விட்டு ஒதுங்குவோம் என்ற நிலைக்கு நீங்கள் எங்களை தள்ளியிருக்கிறீர்கள். அப்ப 9 என்னுடைய மகன் அமெரிக்கன் யூனிவர்சிட்டி ஷாஜாவிலே எக்ஸாம் அடுத்த நாள் எழுத முடியாதவனாக மகன் கோல் எடுத்து சொல்கிறார், எனக்கு எக்ஸாம் எடுக்க முடியாது. ஐ கான்ட். அவ்வாறான ஒரு சிந்தனையிலே மக்களை இந்த நாடு வளர்க்க கூடாது. இவ்வாறான ஒரு அரசியல்
கலாச்சாரம் கணகாட்டினா கரு கரு மந்திரிதுமா கணகாட்டினா அர்த்தம் ஒவ்வொருத்தவாலே தீன ஏ அவசிய கருணுக்கு அந்த விழாவ பிரமாணவத் நாயக்கினுக்கு அப்படி பிலிகானோ நமது மே காலைய கல்மனா கருணை கரகண்ட அவசிய நிசாய்
இதாங்க ஆரம்ப வைக்கிறோம். மூலசுனானுடைய மனுஷத்துமேனி பசுகிய நம்ம வினிதா எத்தியுனு மேய்ச்சு சாகத்த சித்திய மீராட்டு தூளாவட்டம துல அப்பே பார்லிமெண்ட்டோ நியோஜனே கரப்பு அப்பி ஹமோம ஆதரே கரப்பு ஹிட்டப்பு நிஹத்தமானிம மந்திரிவரே ஹட்டேட் மம் விஸ்வாச கரண அமர் கீர்த்தி அத்துக்கோர மெத்துமாகே நேச்ச காத்தனே மம் பல்வேம் ஹிதா தக்கினோ வகேம எத்துமாட்ட மங் விஸ்வாச கரண ஆகம அணுவ நிர்வாண சுவை அத்தி வக்கீல
பிரார்த்தனா கரு நியோஜ கதாநாயகத்துவ மூலாசனின்
அவசானே நத்தரே தேசபான அற்புத பத்தியில அப்படி மே வகக்கீமேன் மே தேசபான அற்புதைய பட்டங்கான ஆர்த்திக அற்புதையா கேட்கல. விசேஷமா பெய கணனாவக் விதுலிய கப்பினோட்ட තෙල්තික නැතිවෙනකොට පොඩි පැටව් අරගෙන අම්මල ගෑස්ටික ගන්න පාර ඉන්නකොට දේශපාලනය කෙරුවත් දේශපාලනය හිටියත් හදවතට ඒ වේදනාව අපිට දැනුණා. වැස්සේ තෙමි තෙමි දරු පැටව ඉන්නකොට අපිට ඒ වේදනාව දැනුණා. මේක කළමනාකරණය කරගෙන රට ඉස්සරහා ගෙනියන එක අපේ වගකීම හැටියට මම විශ්වාස කරනවා. මේ පහුගිය නම්වෙලිදා ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ ධූරයෙන් අස්වෙනවා කියලා මම එන්න බැහැයි කියලා කියද්දි මට ඇමතිවරු කීප දෙනෙක් කතා කරලා කිව්වා එතුමා අස්වෙන්නයි යන්නේ, ඉල්ලා අස්වෙන නිසා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ, එතුමාට ගෞරවයක් දෙන්න සම්බන්ධ වෙන්න කියලා. ඒ ඉල්ලීම අනුව මම ඒ අවස්ථාවට මට සම්බන්ධ වුණත් ඒ වෙලාවේදී මට හිතට දැනුණේ මේ වුණ වැඩේ හොඳ නැහැ කියන කාරණාව හින්දා මම එතනින් කඩිනමින් නික්මෙන්න කටයුතු කරා. කෙසේ වෙතත් අවසාන ප්‍රතිඵලය උනේ හවස් වෙනකොට මේ රට පුරාම ගිනිචාලාවක් ඇති වෙච්ච එක. මේ රට පුරාම මන්ත්‍රීවරු ඉලක්ක කරගෙන, අපේ පාක්ෂිකයෝ ඉලක්ක කරගෙන, අපේ ප්‍රාදේශීය සභාපතිවරු ඉලක්ක කරගෙන දැවැන්ත භීෂණයක් ක්‍රියාත්මක වුණා. මං කනගාටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ සඳහා නායකත්වය දුන එක ගැන. දේශපාලන පක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වන පක්ෂයක් හැටියට අනුර කුමාර දිසානායක මහත්තයා මොන විදිහට ජනතා විමුක්ති පෙරමුණ ලඝු කරන්න හැදුවත් මගේ නිවසට පහර දෙන්න ආවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතා විමුක්ති පෙරමුණේ ස්වාමීන් වහන්සේ නමක්. මම බොහොම බෞද්ධයෙක් හැටියට මම බෞද්ධාගම විශ්වාස කරන කෙනෙක්, ස්වාමීන් වහන්සේට ගරු කරන කෙනෙක්. හැබැයි මගේ ගෙදර පහර දෙන්න ආවේ අග්බෝධයේ ධම්මකිත්ති කියන ගිරුල්ලාගම පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමයි ඒ අරගලට නායකත්වය දුන්නේ. මගේ ගෙදර මංකොල්ල කන්න ගිනි තියන නායකත්වය දුන්නේ. මට දුකක් නෑ නියෝජ්‍ය කතානායකතුමනි, මගේ විනාශ කරලා දැම්මත්. මම මගේ හදන්නේ මම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වැඩ කරලා අවුරුදු ගාණක් මහන්සි වෙලා තමයි මම මගේ හදන්නට. දුකක් නෑ, මම දේශපාලන ඉන්න නිසා මට ඒ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණාට. හැබැයි මගේ අහිංසක අම්මා තාත්තා ජීවතුණු නිවස මගේ නිවසට අල්ලපු වැටේ තියෙන්නේ. මගේ තාත්තා යන්නේ රෝදපුටුවක. මගේ තාත්තට වයස අවුරුදු 88ක්. මගේ අම්මට ඇවිද ගන්න බෑ, යන්නේ හැරමිටියක් ගහගෙන. ඒ අය ගෑස් පණ අපිට තියාගෙන ඒ අය ජීවතුණු නිවස විනාශ කරන්න ස්වාමින් වහන්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි යන දුන්නේ. ස්වාමින් වහන්සේ නායකත්වය දුන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට ඇතුලේ? මේ රට තුල අපි බලාපොරොත්තු ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ එතනද? අද මගේ අම්මට තාත්තට අද ඉන්න තැනක් නැහැ. ඒ අසරණ වෙලා ජීවිතයේ අවසාන භාගයේ ගෙවන මගේ අම්මා තාත්තා අද බොහොම අසරණව ජීවත් වෙන්නේ. මම විශ්වාස කරනවා මම බුද්ධාගම කර්මය කියන දෙයෙන් කාටවත් ගැලපෙන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණට ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා කවදාකවත් මේ රටේ නායකත්වයට එන්න බෑයි කියලා. ඒ වගේම පෙරටුගාමි ප්‍රක්ෂ එය දන්නව තමන්ට කවදාකවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නවත් අවස්ථාවක් ගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඔවුන් මේ විප්ලව කරමින් ජනතාව බය ගන්නමින් මේ කටයුත්ත ක්‍රියාත්මක කරන. මේ ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි අවස්ථාව නෙමේ. හැමදාම තරුණ අරගලවලදී නායකත්වය දීලා මේ රටේ තරුණයන් විනාශ කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. අපි දන්නවා රටක් හැටියට මේ ආර්ථික අර්බුදයෙන් අපි ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි එදා පක්ෂ දෙක ඉද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන අපිට අගමැතිතුමා ගැන ප්‍රසාදයක් තිබුණේ නැහැ. හැබැයි එතුමා ආර්ථිකය කර්මනා කරන්න පුළුවන් කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා. ජාත්‍යන්තරයේ උදව් අවස්ථා වලක අපි ඉන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආර්ථික අර්බුදයේ ජයග්‍රහණය කරන්න ගරු අගමැතිතුමාටත් සහයෝගය ලබා දෙන එක අපි සියලු දෙනාගේම පක්ෂ විපක්ෂ මේ 225ම වගකීම කියලා මම විශ්වාස කරනවා. මේකෙදි මේ ආර්ථික අර්බුදය අහවල් කෙනා නිසා උණයි කියලා කාටවත් ලඟු කරන්න බෑ. 77 ගණන් වල විවුර්ත ආර්ථිකයත් එක්ක ආපු ක්‍රියාදාමය තුල මේ කඩන් වැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගන වගකීමේ 225ටම තියෙනවා. සෑම පක්ෂයටම තියෙනවා. අපේ රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතනවා නම් අලුත් ව්‍යවස්ථාවක් එක්ක, අලුත් වැඩපිළිවෙලක් එක්ක, ආතුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න හොඳම වෙලාව මේක. එනිසා මං විල්ලා සිටිනවා සියලුම දෙනාගේ මේ සඳහා සියලු දෙනාගේ මේ සහයෝගයේ ශක්තිය එකතු කරන්න. උන දේ වුණා, අපි වෛර කරලා වැඩක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නීතියේ සාධාරණත්වය අපිට ඉෂ්ට වෙයි කියලා ඒ නීතිය සාධාරණත්වයට ඉෂ්ට වෙනවා වගේම මේ රට මේ වැටලා තියෙන අගාධයෙන් නැගලා සිටවන්න සියලු දෙනා මේ එකට එකතු වෙලා කටයුතු කරයි කියන විශ්වාසය මම මගේ බලාපොරොත්තු මගේ හිත දෙනවා හැබැයි විශ්වාසයක් නැහැ නියෝජක කතානායකතුමනි සජිත් ප්‍රේමනාත් විපක්ෂ නායකතුමාගේ කතා අහනකොට සජබේ කතා ටික අහනකොට දේශපාලන බලය ගන්න උවමනාව මිසක් ජනතා විමුක්ති පෙරමුණේ කතා අහනකොට දේශපාලන බලය ගන්න උවමනාව මිසක් හට ගොඩනගන්න මේයට සැබෑ උවමනාවක් තියෙනවද කියන කාරණාව අපේ හදවත් වල තියෙනවා හැබැයි මේක අපි අපේ තරුණ අනාගත පරම්පරාව වෙනුවෙන් කළ යුතුම දේ කියලා හැටර මම විශ්වාස කර බොහොම ස්තුතියි ඔබතුමාට කාලය ලබා දීම
සතුටු බොහොම ස්තුතියි කරු මැතිණිය ඊළඟට කර රෝහණ දිසානායක ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
කරු නියෝජ්‍ය කතානායකතුමනි මුලින්ම මම ඔබතුමාට සුබපතනවා විශේෂයෙන් ඔබතුමාගේ පත්වීම පිළිබඳව නියෝජ්‍ය කතානායකතුමා වශයෙන්
බොහොම ස්තුතියි
ඒ වගේම අමරසිරි අතුකෝරළ අපේ ආදරණීය සොහොයුරා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉතාම මිලේච්ඡ ලෙස ඝාතනය කරලා මම හිතන්නේ දවස් කීපයක් ගත වෙන මේ වෙලාවේ මේ විවාදයේදී මම එතුමාගේ අභාවය නිමිත්තෙන් එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා මෙවන් ඉදිරි ආත්මයකදී කවදාවත් මෙවන් නකල් මරණයකට ගොදුරු නොවේවායි කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අපේ පක්ෂයේ විශාල පිරිසක් අමතිතුමල්ලා මන්ත්‍රීතුමල්ලා ඔවුන්ගේ නිවාස විනාශ කරගන්න විනාශ කළා මේ අය විසින් මම හිතන්නේ ඒ පිළිබඳවත් අපි කනගාටුව අපි ප්‍රකාශ කරනවා අපි ඒ ශෝකය බෙදා හදා ගන්නවා ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් අපේ අනාගතයේදී අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් අපි ඒ සඳහා කටයුතු කරනත් එක කණ්ඩායමක් විදිහට කටයුතු කරන මමත් එතන ඉන්නවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා නොමින්දා හවස මගේ ගෙදරටත් ආවා කතානායකතුමනි ඔය ආකාරයෙන් අවිලත් ගෙදර තියෙන ඉස්සලමට අපේ කරලා විශාල පිරිසක් මම ආදරණීය මනුෂ්‍යත්වයේ මගේ මැතිවන්න තේමාව මං දේශපාලනට ආවේ 1991 එදා ඉඳලා අද වෙනකන් ආදරණීය මනුෂ්‍යත්වයේ වශයෙන් තමයි මිනිස්සෙක් වශයෙන් තමයි මවුන් මාතලේ ජනතාවත් එක්ක නිරන්තරයෙන් දේශපාලනයේදී කටයුතු කළේ හැබැයි මම හිතන්නේ ආදරණීය මනුෂ්‍යත්වය කොයි ගියාද කියන එක මම හිතන්නේ ඔවුන් කටයුතු කරපු ආකාරය පිළිබඳව මට හිතාගන්න බැහැ හැබැයි එක දෙයක් තියෙනවා ඒ ගියාට පස්සේ අද වෙනකොට මම නෙමෙයි ඒ අයම මට ෆොටෝස් ටික ගහලා වීඩියෝ ටික ඔක්කොම කරලා මට ඒවලා තියෙනවා මම ඔවුන්ට සමහව ලබා දෙනවා ඇත්තරම හැබැයි නීතිය ක්‍රියාත්මක කිරීම ඒ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ නීතිය ක්‍රියාත්මක කරුන්ගේ වගකීමක් කියන එක මේ වෙලාවේ මතක් කරනවා අරගලය කියනක ආදරණීය අරගලයක් කියලා පටන් ගත්තේ එතන ඉන්නවා මගේ දියණිය වයසේ විශ්වවිද්‍යාලේ ඉන්න අය මම හිතන්නේ ඔවුන්ගේ මම ආදරණීය ඉල්ලීමක් කරනවා මිනි මරණය කියන්නේ මිනි මරුම කියන්නේ අරගලයක් කියලා කියනවනම් අපි අරගලයට මොකද්ද කියන්නේ මිනි මරුමට ඒකට හඳුන්වනනම් අපි මොකද්ද ඔවුන්ගෙන් අහනවා ඒ නිසා මම හිතනවා පහුගිය කාලේදී කටියෝජ්‍ය කතානායකතුමනි ත්‍රිපිටකය ධර්මයේ ත්‍රිපිටක ධර්මය සුද්ධ වූ බයිබලය ඒ වගේම මුස්ලිම් ආගමේ අල් කුරාණය ඒ වගේම භගවත් ගීතාව අවිහිංසාවාදය ගැන කතා කළා හැබැයි එතන පහුගිය කාලයේදී නොයෙක් තැන්වල පාර්ලිමේන්තුව තුල වෙන්න පුළුවන් ඉන් පිටත වෙන්න පුළුවන් ඒ පිළිබඳ වගකීමක් තියෙන අය හැසිරුණු ආකාරය දිහා බලපුවා භගවත් ගීතාව ගැන අල් කුරාණය ගැන සුද්ධ වූ බයිබලය ගැන ඒ වගේම ත්‍රිපිටකයේ ධර්මය ධම්මපදය ගැන පාවිච්චි කරන පරිහරණය කරනවන් ඊට නායකත්වය දෙනුන් කටයුතු කරපු ආකාරය පිළිබඳව අපිට විශාල කලකිරීමක් තියෙනවා අපේ ආගමත් එක්ක බලනකොට නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා එවන් නායකත්වයන් යටතේ මම හිතන්නේ මේ තරුණ තරුණියන් යන මඟ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා අපි ඔවුන්ගෙන් ආදරණීයව ඉල්ලා සිටිනවා ඔවුන්ට මේ යථාර්ථය තේරුම් අරගෙන මේ රට ඉදිරියට කටයුතු කිරීමේ වගකීම ඒ බාර ගැනීමේදී ඔවුන් අපිත් එක්ක මේ රට ඉස්සරහට ගෙනියන්න එකෙන්ද කියලා ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ආරාධනා කළා තවත් ආරාධනා කළා
විපක්ෂ නායකතුමාට
දෙන්න විනාඩියක් ගරු කතානායකතුමනි ආරාධනය කළා හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා ඒ වගකීම බාරගත්තා ඒ අභියෝගය බාරගත්තා දැන් අදත් ඇමති මන්ත්‍රණය පත් කළා තියෙන අලුතෙන් හිටන් ඉදරුණට ඇමති මණ්ඩලය අලුතෙන් පත් කරනවා තවත් කීප දෙනෙක්. ඒ වගේමයි ඇමති මණ්ඩලය පත් කරාට පස්සේ මේ පාර්ලිමේන්තුව අපි ඔක්කොම වෙනස් විය යුතු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ අද රටට ඔබින ලෙස රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් නුමනාවන් තියෙන ලෙස ඒ වගේම දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතාවයන් තියෙන පරිදි අපි ඔක්කොම වෙනස් විය යුතු වෙනවා. ඒ අභියෝග අපි බාරගත යුතු වෙනවා. ඒ අපි බාරගෙන රටට උචිත ලෙස මේ රටේ දේශීය නිෂ්පාදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන් විදුලි බලයට විදුලි බලය ඇතිකරන පුනර්ජනනීය බලශක්තිය නැති කරලා මේ රටේ ජනතාවට ඍජුවම් බලපාන දේවල්ට සහ වක්‍රව බලපාන මේ කරුණු කාරණාවලට උත්තර ලබා දීම මේ සමස්ත පාර්ලිමේන්තුව අපේ වගකීම. රාජ්‍ය නිලධාරීන් ඔක්කොම එකට එකතු කරගෙන මේ රටේ ඒ සඳහා දක්ෂ වූ කණ්ඩායම් අනන්ත ප්‍රමාණයක් ඉන්නවා සමස්ත මහ ජනතාව. කම්කරු ජනතාව වෙන්න පුළුවන්, ත්‍රීරෝදාවත පද වෙන්න පුළුවන්, ගුරුවරු ගුරුවරයෙ වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරියෙ වෙන්න පුළුවන්. ඔවුනොත් එක්කත් මේ කතා කරන ඔවුන් විඳින දුක අපි දන්නවා. අපි ඔක්කොම එක්ක වෙලා මේවට පිළිතුරු සැපීම අද දවසේ අපේ වගකීමක් කියන එක මම මතක් කරමින් කාලය කෙටි නමුත් ඉදිරියේදී මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමස්ත මාතෘ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ වෙලාවේදී අපි ඔක්කොම එකට එකතු වෙමු. වේගවත් සංවර්ධනයක් ක්‍රියාත්මක කරන්න අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. අවසන් වශයෙන් මෙන් ටික කියනවා. අඳුරට සාප නොකර පහනක් දැල්වලා ඒකට කටයුතු කරන්න කියලා පහන දල්වා දමන්න බලන් ගිහිල්ලා ලබා දෙන්න. රෝණි සනායකින් එතන අපි ඔක්කොම එක්ක වෙලා අන්නේ දේ කරමු කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු එස් විලියන්ද්‍රන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගෞරව සභිකි තලමෙදාංග උරුපිනර්ගලේ මුදලාවදී ගෞරවින්ගල් ප්‍රදී සභානලා ත්‍රිවිශේපට මේකනද අන්බින් වාල්තකල් අතෝடு உங்களுக்கு தெரியும் இன்றைய எங்களுடைய பாராளுமன்றத்தில் இருந்து மறைந்த 9ஆம் தேதி எம்மை விட்டு நீங்கிய அமரகீர்த்தி அமரகோன் அவர்கள் புலனறிவு மாவட்ட பாராளுமன்ற உறுப்பினர் இருக்கிறார். அந்த உயரிய சபையினுடைய அஞ்சலியை எனது மாவட்ட மக்கள் சார்பாக நான் செலுத்துகின்றேன். அத்தோடு உங்களுக்கு தெரியும் தொடர்ச்சியாக 3 தசாப்தமாக வடகிழக்கிலே ஏற்பட்டு வந்த தொடர்ந்தேச்சியான யுத்தத்தினால் உயிர்களை இழந்து அது மே மாதம் உச்சத்தை அடைந்தது. அவ்வாறு உயிரிழப்புகளை சந்தித்த மக்கள் அந்த மக்களுடைய உறவுகள் அவர்களுக்கு எனது ஆறுதலையும் அதோடு அந்த இறந்த உயிர்களின் ஆன்மாக்களுக்கான ஆத்மார்த்தமான பிரார்த்தனையை செலுத்திக் கொண்டு கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று நாடு எதிர்நோக்கியிருக்கின்ற பிரச்சனை, இந்த பிரச்சனைக்கான தீர்வை கொடுக்கிறவர்களாக நாங்கள் மாற வேண்டும். நான் என்னுடைய சிறு வயதிலே வேப்ப ஓட்டுவான் என்கின்ற எனது கிராமத்தில் இருக்கின்ற பொழுது எனது தாயார் அப்பொழுது பானை ஒரு வண்டியில் ஒரு பைசிக்கிளில் ஒரு பட்டியை வைத்து ஒருவர் கட்டிக்கொண்டு பானை கொண்டு வருவார். அந்த பானை வாங்கி சில வேளைகளிலே காலையிலே பாடசாலைக்கு செல்லும் போது கரை இல்லாவிட்டால் என்னுடைய தாயார் அந்த பானை பீத்து என்னுடைய மூத்த சகோதரர் இளையசோருக்கு தருகின்ற பொழுது நாங்கள் அந்த பானை கரை இல்லாத காலங்களில் குடிக்கின்ற அந்த தண்ணி கோப்பைக்குள்ளே பானை நினைத்து தான் சாப்பிட்டு பாடசாலைக்கு சென்றிருக்கின்றோம். இன்று இந்த நாட்டிலே சாதாரண ஏழை மக்கள் அன்றாடம் ஒருவேளை சாப்பிடுகின்ற நிலைமை கூட இன்று கேள்விக்குள்ளாயிருக்கின்றது. பானுடைய நிலைமை இன்றைய அவர்கள் வீதியிலே நிற்கின்றார்கள். டீசல், பெட்ரோல், மண்ணெண்ணெய், கேஸ் என்று வீதியில் நிற்கின்ற பொழுது இன்று நான் 10 மணியில் இருந்து பாராளுமன்றத்துக்குள்ள இருக்கின்றேன். இன்று இந்த 10 மணியில் இருந்து பேசப்பட்ட பேசியவர்களே 90% பிரச்சனைகளை மாத்திரம்தான் பேசிக் கொண்டிருக்கிறார்கள், தீர்வை பற்றி பேசவில்லை. இன்று சாதாரண ஏழை மக்கள் இன்று ஒருவேளை உணவுக்கு கஷ்டப்படுகின்ற பட்டினி சாவை எதிர்நோக்கின்ற அவல நிற்கின்ற பொழுது இங்கு 90% பிரச்சனையை மாத்திரம் தான் பேசுகிறார்கள் ஒழிய பிரச்சனைக்கான தீர்வுகளை பற்றி பேசவில்லை. இவர்கள் மக்களுடைய கண்ணீரிலும் துன்பத்திலும் அவருடைய பிணத்தின் மீது ஏறி நின்று கொண்டு செய்கின்ற ஒரு போலித்தனமான போக்கணங்கட்டு அரசியலை தான் செய்து கொண்டிருக்கிறார்கள். அதனால் இன்று 10 மணியில் இருந்து நான் இந்த நேரம் வரை அவதானித்துக் கொண்டிருந்த விடயம் இப்பொழுது 5 மணி ஆகின்றது. எனக்கு 9 நிமிடம் தரப்பட்டது, அது பிறகு 7 நிமிடம் ஆக்கப்பட்டு 6 நிமிடம் ஆக்கப்பட்டு இன்று 5 நிமிடம் ஆக்கப்பட்டு பிரச்சனைக்கான தீர்வுகளை நாங்கள் பேச முற்படுகின்ற எங்களுக்கு 5 நிமிடம் தரப்படுகிறது. வெறுமனே பிரச்சனைகளை மாத்திரம் பேசி சிலர் தங்களுடைய ஒரு சில ஊடகங்களுக்காக, சிலர் தங்களுடைய முக புத்தகத்திலே வீடியோக்களை போடுவதற்காக வெறுமனே பிரச்சனைகளை மாத்திரம் பேசுகின்ற இந்த அரசியல்வாதிகளுக்கான நேரம் வழங்கப்பட்டு அந்த நேரத்திலும் அவர்கள் காணப்படுகிறார்கள். எம்மை பொறுத்தவரை உங்களுக்கு தெரியும், நேற்று பாராளுமன்ற உறுப்பினர் அதாவுள்ள அம்பி பேசும்பொழுது சொன்னார் சந்திரியா அம்மையாரையும் அழைக்க வேண்டும் என்று. 1948 2 மாசம் 4ஆம் தேதி இந்த நாடு சுதந்திரம் அடைந்த காலத்திலிருந்து இந்த நாட்டை மாறி மாறி ஆட்சி செய்து வந்த அரச தலைவர் அவர்கள், அது மாத்திரமல்ல அப்போது இருந்ததான நிதி அமைச்சருடைய செயலாளர்கள், நிதி அமைச்சர்கள், அது மாத்திரமல்ல, மத்திய வங்கி ஆளுநர்கள் சம்பந்தப்பட்ட உயரதிகாரிகளை அழைத்து இந்த பிரச்சனைகளை தீர்வுகளை கேட்க வேண்டும் என்று உங்களுக்கு தெரியும். 225 பேரையும், ஜனாதிபதியை மாத்திரமல்ல 225 பேரையும் தான் மக்கள் இன்று எதிர்த்து நின்று இன்று வீதிகளிலே ஆர்ப்பாட்டம் பண்ணிக் கொண்டிருக்கிறார்கள். ஜனநாயகப்படுத்தப்பட்ட அமைதி வழி போராட்டத்தை மேற்கொள்கின்றவருடைய கோரிக்கை 225 பேருக்கு மேலாகத்தான் இருக்கின்றது. ஆகவே நாம் இந்த பிரச்சனைக்கு தீர்வு காண வேண்டும். இல்லாவிட்டால் முதலாவது இந்த மக்கள் பட்டினி சாவை எதிர்நோக்குவதற்கு முன்பு, மக்கள் இந்த பட்டினி அழிவதற்கு முன்பு, இந்த 225 பேர் நான் கூறுகிறேன், இந்த காலி முகத்திடலுக்கு முன்னுக்கு இருக்கின்ற அந்த கடற்கரையில் விழுந்து முழு பேரும் இறக்க வேண்டும் என்ற விஷயத்தை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். ஏனென்றால் மக்களால் தெரிவு செய்யப்பட்ட நாம் மக்களுக்குரிய பிரச்சனைகளுக்கான தீர்வுகளை பற்றி பேசுகின்ற இந்த இடமாக இதை மாற்றிக்கொள்ள வேண்டும், அதுக்குரிய ஒரு தளமாக இதை பாவிக்க வேண்டும். அதைத்தான் வெளியில் இருக்கின்ற இன்று 20 மில்லியனுக்கு மேற்பட்ட மக்கள் பார்த்துக் கொண்டிருக்கிறார்கள். ஆனால் இங்கு நடப்பது என்ன? 10 நிமிடம், 20 நிமிடம், 25 நிமிடம், 30 நிமிடம் அவர்கள் வெறுமே பிரச்சனைகளையும் தாங்கள் வல்லவர்களாக, வீரர்களாக, சூரர்களாக தங்களுடைய முக புத்தகங்களே வீடியோக்களை பதிவேற்றிக் கொண்டு தங்களுடைய வங்குரத்து அரசியலை கட்டியெழுப்பதற்கான ஒரு தளமாகத்தான் இந்த பாராளுமன்றத்தை பார்க்கிறார்கள். ஒழிய மக்களுக்கான பிரச்சனைகளுக்கான தீர்வுகளை கொடுப்பதா ஒரு பார்க்கவில்லை.
අද රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි රටම දන්න කතාවක්. ඒ වගේම අද රටේ මිනිස්සු බලවත් වේදනාවකින් ඉන්නේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, රටේ නීතිය බලවත් ලෙස කඩා වැටලා තියෙනවා. ඒ වගේම එය අද භයානක තැනකට ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා රෝහලට ඇතුල් වෙන රෝගීන්ට පහර දෙන දවස දැක්කා අපි මැයි 9 වෙනිදා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමාව ඝාතනය කරලා පඩිපෙළ දිගේ ඇදගෙන යන මිලේච්ඡ තැනට අද සමාජය වැටලා. ඉතින් මං හිතන්නේ තවමත් සමහර අය මේ ගිනිගත්තු රට නැවතවත් තවදුරටත් ගිනි තියන්න උත්සාහ කරන බව පේනවා. යම් කෙනෙකුට යම් කණ්ඩායමකට, ඒ වගේම දේශපාලන ව්‍යාපාරයකට හිතුනොත් කාවාරි ඉලක්ක කරගෙන මරන්න ඕන කියලා, ඒ පුද්ගලයාට දේපළ වලට ගිනි තියන්න ඕන කියලා හිතුනොත් එය සමාජය පවත්වාගෙන යන්න හොඳ ක්‍රමයක් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම කෙනෙකුට දඬුවම් දීම අධිකරණයේ කාර්යභාරයක් මිසක් කැලෑ නීතියෙන් කරන්න ඕන කාර්යභාරයක් නෙමෙයි. අපි දැක්කා 1988 89 කාලයේදීත් මේ වගේ කැලෑ නීතිය රජ කරපු කාලයක්. මොකද ඉතා සුළු වැරදි වලට ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධාංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මිනිස්සුන්ව ඝාතනය කරා. ඒ වගේම කුරුරි වද හිංසා පැමිණුවා. ඒ වගේම අපි දැක්කා එල්ටීටී ත්‍රස්තවාදීන් උතුරේදී කුඩා ළමයින්ව විනිශ්චකාරවරු කරලා අධිකරණ පවත්වලා අධිකරණ පද්ධතිය හැල්ලුවට ලක් කරා. ඒ වගේම අපි කාලෙන් කාලට මේ වගේ කැලෑ නීති රටේ ක්‍රියාත්මකව දැක්කත් මෙය අපි වහාම අවසන් කළ යුතුයි. එහෙම නොවුනොත් අපේ රට මහා අඳුරු අගාධයකට යන තත්ත්වයක් දැන් පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ නීති අවුරුදු 1000 ගන්න පරණ, ඒ වගේ ක්‍රමෙන් විකාශනය වෙච්ච දියුණු නීති පද්ධතිය, විශේෂයෙන්ම රෝමන අන්දේස් නීතිය, ඉංග්‍රීසි නීතියෙන් පෝෂණය වෙලා අද ඉතාමත් දියුණු නීති පද්ධතියක් අපේ රටේ තියෙනවා. හැබැයි මම විශේෂයෙන්ම කියන්න කැමති මෙන්න මේ ප්‍රමුඛ අපේ රටේ ප්‍රමුඛ නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නවා කියලා ආපු, දිවුරලා ආපු අනුර කුමාර දිසානායක මැතිතුමා 2022 මාර්තු 23 වෙනිදා නුගේගොඩ රැළියේදී අපූර්ව ප්‍රකාශයක් කරා. මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ කවුරුත් මේක අවධානයට යොමු කළා නැහැ. මේ රැළියේදී එතුමා කියනවා, එතුමාගේ YouTube එකේ තියෙන කතාවේ 23 වෙනි විනාඩියේ ඉඳන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලන්න අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ගැන අවධානය යොමු කළ යුතුමයි. මෙන්න මෙහෙම කියන එතුමා, සාමාන්‍යයෙන් ආණ්ඩු වෙනස් වන්නේ ඡන්දවලදී. ජනාධිපතිවරණයට තව අවුරුදු 2.5ක් තියෙනවා මේ ව්‍යවස්ථාවේ. මහමැතිවරණයට තව අවුරුදු 3ක් තියෙනවා මේ ව්‍යවස්ථාවේ. ලෝකයේ හැමතැනම ඔප්පු කරලා තියෙනවා ව්‍යවස්ථා, නීති රීති, රෙගුලාසි ඉක්මවා යන දේශපාලනයක් මතුවෙනවා. ඒ විවස්ථා නීති රීති රෙගුලාසි පුස්තකාල වල අධ්‍යයනයට හොඳයි මහ පොළොවට වැඩක් නැහැ දේශපාලනේ වෙනස් කරන්න ඕන එවන දේශපාලනයක් තියෙනවා මම ඒ පසුව කියන්නම් ඒ ප්‍රකාශ කළ දවස් 7කට පස්සේ තමයි ජනාධිපතිතුමාගේ නිවසට ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණත් දේශ පෙරටුගාමි කණ්ඩායමත් එක්ක එකතු වෙලා දවස් 47කට පස්සේ තමයි මාර්තු මැයි 9 වෙනිදා රාත්‍රී තමයි සංවිධානාත්මකව මේ ප්‍රහාර මාලාව එල්ල කරේ මම විශේෂයෙන්ම කියන්න කැමති යුක්තිය පසින්දලිය හැක්කේ දෙපාර්ශවයට ඇහුම්කන් දීලා නීතිය ප්‍රතිපාදන ගැන සල්කිල්ලට දක්වල මිසක් සාධාරණ නඩු තීන්දුව විභාගයෙන් මිසක් දේපල ගිනි තියලා මිනිස්සුන්ව ඝාතනය කළා නෙමෙයි මම උගත් නීතිඥයින්ගෙන් මාධ්‍ය ආයතන වලින් ගුරුවරුන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් මේ රටේ සියලුම වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගිනිගත් රට නිවන්න උදව් කරන්න මේ ගින්න නිවන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න නැතුව ගිනිගත් රට උදේට හවසට සැරින්සරේට මේක ගිනි තියන්න හදන්න එපා එහෙම වුණොත් අපිට මේ ප්‍රශ්නේ විවර කරගන්න බැරි වෙනවා ඒ වගේ මම අවසාන වතාවට කියනවා අධිකරණයට අද ලොකු වගකීමක් තියෙනවා එහෙම මොන වුණත් කොවිලා හරි මේ තත්ත්වය වෙනස් වෙලා හමුදාව පොලිසිය සහ සිවිල් ජනතාව අතර විශාල ගැටුමක් ඇති වෙන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමනි එහෙම වුණොත් සිවිල් පරිපාලනය අනිවාර්යෙන් බිඳ වැටෙනවා දහස් ගණනක් මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා මේ රට ලේ විලක් වෙනවා ඒ වගේම දශක ගණනාවකට නැවත වතාව මේ වරද්ද නිවැරදි කරගන්න බෑ ඒක නිසා අපේ සියලු දෙනාටම තියෙන පරම යුතුකම තමයි උදේට හැඳ වෙනකම් මේ පාර්ලිමේන්තුව අනවශ්‍ය සාකච්ඡා වලට යොමු කරන්නේ නැතුව මේ බැරෑරුම් අවස්ථාවේ අපේ තියෙන යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න ඕන කියන එක මගේ කතාව ඉතුරු ටික මම සභාගත කරනවා
බොහොම සිතිගරුතුමා බොහොම සිතිගරු මන්ත්‍රීතුමා මීළඟට ගරු අනුප පැස්කුවල් පැතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා රුඩ අපේ නියෝජ්‍ය කතානායකතුමනි පළමුව මම ඔබතුමාට සුභාශිංසන පළ කරනවා නව තනතුර වෙනුවෙන් ඒ වගේම අපි දන්නවා ඉතාමත් අඳුරු මොහොතක තමයි අපි පාර්ලිමේන්තුව පවත්වන්නේ අපිත් එක්ක හිටපු පොළොන්නරුව නියෝජනය කරපු ඒ වගේම පළාත් සභාව නියෝජනය කරපු දීර්ඝ කාලයක් දේශපාලනය කරපු අපේ අමරකීර්ති අතුගෝල්ල මැතිතුමාව ඉතාමත් ක්‍රූර වදබන්ධනයට ලක් කරලා මිලේච්ඡ ආකාරයට තනි කළා හුදකලා කළා මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආකාරයටම අර උතුරු කරේ සිද්ධ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආකාරයටම ඉතාමත් මිලේච්ඡ විදියට ඝාතනය කරා ඒ වෙනුවෙන් මම ශෝකය පළ කරන්න කැමති මේ අවස්ථාවේදී පවුලටත් ඒ ගෙදර සිවිල් දෙනාටත් දරුවන්ටත් අපේ ශෝකය පළ කරන්න කැමති ඒ වගේම අපි දන්නවා පසුගිය සිද්ධි දාමයට මුල් වෙනයි කියන අරලිහගා මන්දිරයේ සිද්ධියත් අපි ඉතාමත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුයි අනන්න හිටපු මිනිහට ඇඟිල්ලෙන් යනවා වගේ කියන කතාව වගේ අපේ වීර ඒ වගේ විශිෂ්ට අපි සදාදරණීයව දුටුගැමුණු ගාවට වීරෙක් ඉදිරිය දකින්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිරූපියක් බිඳ වැටෙන ආකාරයට ඒ වෙච්ච සිද්ධිය නිසා මේ රට තුලට විශාල හානියක් සිද්ධ වුණා ගිනිපත් වුණා දේපල ගණනාවක් ජීවිත නැති වුණා ජීවිත නමයක් ඒ වගේම මහපාරට වැතුණා පවුල් ගණනාවක් ඒ සියලු දේ අවසානයේදී මේ සියලු ක්‍රියාදාම පිටිපස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන එක මූලික වශයෙන්ම තහවුරු වෙමින් පවතිනවා අපි දන්නවා ගෝල්ෆේස් සිද්ධිය වගේ දස දහස් ගණනක විනාශයක් සිදු කරමින් ගෝල්ෆේස් විරෝධයට ප්‍රහාරයක් එල්ල වුණත් ඒ ප්‍රහාරය වගේ දස දහස් ගුණයක මිලේච්ඡත්වයක් ප්‍රකාශ කරමින් සාමාන්‍ය ගැටුම මිනිමරුම් දක්වා ගිනිපත් කිරීම දක්වා දේපොළ විනාශ කිරීම දක්වා අපේ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරයේ විනාශ කිරීම දක්වා ගමන් කරපු මේ තිරස්තීන ප්‍රහාරය අපි හෙලාද කිය යුතුයි ඒකට සම්බන්ධ වුණා සාමාන්‍ය තරුණයොත් අපි දකිනවා මේ තරුණ පරපුර රැක ගැනීම අත්‍යවශ්‍යම දෙයක් මේ තරුණ පරපුර වැරදි මාවතට ගිනියන මේ වැරදි දේශපාලනය හෙරද ලෞකිකලිම අත්‍යවශ්‍ය දෙයක් එහෙම නොවුනොත් අපේ දරුවෝ අවුරුදු 20 25 හිටියා ඉන්න දරුවෝ මොන වගේ තැනකට යයිද මොන වගේ විනාශයකට යයිද කියලා අපිට කියන්න බෑ ඒක නිසා අපි දැම්ම මේ දරුවංග පුනරුත්ථාපනය කළ යුතුයි
තම මිනිත්තු දෙකක කාලයක් තියෙන ඔබතුමාට
අපි දැක්ක ඇවැත්ති විච සටන් පාඩ සටන් පාඩ මොනවද තිබුණේ කපා කොටා කෑලි කපා අපනවතුණු සිතනු එපා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ওই උද්ඝෝෂණ අපිත් හිටියා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ දීපු සටන් පාඩ තමයි මේවා. ඊළඟ සටන් පාඩය ලේ ගැලුණත් පාර දිගේ අපේ ගමන අපි යනවා. අපි යන්නේ කොයි පාරේ? සිසු විරුවන් ගිය පාරේ. මරණයට බය නැති කරලා සටනට පණ පොවලා බල බලනතෝ පලයල්ලා කියලා ඊයත් කිව්වා අනුර කුමාර. අපි බයනේ අපි සටන් කරනවායි කියලා ඉදත් එහෙම කිව්වා. අවසානයේදී මොකද්ද උනේ? 88 89 ඉදර තරුණ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ඒ වගේම ගමේ උසස් පෙළ කරපු ශිෂ්‍ය ආසරණ ශිෂ්‍ය බුද්ධිමත් ජාන 60,000ක් විනාශ වුණා. අද අර්බුදයට විසඳුම සටන නෙමෙයි, අද අර්බුදයට විසඳුම පාරට බැහැලා ලේ හලාගෙන යන එක නෙමෙයි, අද අර්බුදයට විසඳුම බෝම්බ ගහන එක නෙමෙයි, මිනී මරණ එක නෙමෙයි. සියලු දෙනාම එකතු වෙලා ඒකාබද්ධව මේ රට ගොඩනැගීම සඳහා ඉවසීමෙන් කැපවීමෙන් කටයුතු කරන එක ජනතා විමුක්ති පෙරමුණේ සිට ප්‍රේමදාසරගේ විරුද්ධ පක්ෂයටත් අපිට කියන්න තියන්නේ, ජනතාව කුලප්පු කරන්නේ නැතුව, තරුණයන්ව කුලප්පු කරන්නේ නැතුව, උඹ බිලි බොයිලා කරන්නේ නැතුව සටන් පෙරමුණට දාලා තමන්ගේ බලය ලබා ගැනීම සඳහා පෙරමුණක් කරගන්නේ නැතුව ඒ දරු පරපුර රැක ගන්න කටයුතු කරන්න, රට ගොඩනගන්න කටයුතු කරන්න කියන එක තමයි අපිට කියන්න තියන්නේ. මේ විනාශය කර ඇදගෙන යන්නේ
කාලය අවසන් කරන්න,
අපේ පරපුර
අවසන් කරන්න.
ඒක නිසා සියලුම පක්ෂ ජනතා විමුක්ති පෙරමුණට විශේෂයෙන්ම කියනවා, මේ අපරාධය කරන්න එපා. මේ අපරාධය කරොත් හෙට දවසට ඉන්න අපේ දක්ෂම දරු පරපුර තමයි විනාශ කරා යන්නේ, මොලේ විනාශ වෙන්නේ. ඒක නිසා රටේ ජනතාවගේ අම්මලා තාත්තලාගෙන් අක්කල නංගිලාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවව පුතා විශ්වවිද්‍යාලින් එක්කනාව උසස් පෙළ කරන එක්කනාව රැක ගන්න, දැනුම ලබා දෙන්න, ඉවසීම ලබා දෙන්න, ධර්මයේ මාර්ගය කියා දෙන්න. ඔබ සැමට ස්තුතියි.
බෞමිසිතේ කරුමන්තිතුමනි.